Honourable Imtiaz Bakir Magar, you have 5 minutes.
Stuti Sabhapithumiyani. Adapi Rasala inne Un Lokyat, Lankawat, Covid Vasangate Pilibanda, Abiyogita Muna Dilatina Avasthawaka. E Pasubimaka. Me Abiyogita, Patu Paksha, Varga Bedavalin Thorawa, Jatiyak Lesa Samuhikawa, Apa Muna Dime Avashyathawaya, Avadanaya Karanamin, Mata Labila Thiyena Seemitha Vinadi Ganna Thula. එක් කාරණයක් ගැන පමණක් ගරු ඇමතිතුමියගේ කාර්මික සැලකිල්ල යොමු කරන්නට මම කැමැතියි. මම කතා කරන්නට යන මේ කාරණය ගැන අපේ විපක්ෂ නායකතුමන් ඒ වගේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඔබතුමියගේ අවධානය මේ සභාවේදී යොමු කරනු ලැබුවා. මේ කරුණ ගැන මෙතෙක් කාලයක් අපි කිසිම විවේචනයකට නොගොස් අදහස් ප්‍රකාශ කිරීමකට නොගොස් සිටියේ රජයේ මේ ගැන බුද්ධිමත් විදියට සාධාරණ විදියට තීන්දුවක් ගනීවිය කියන බලාපොරොත්තුව ඇතුව ඔබතුමිය දන්නවා ලෝකයේ සිටින ඉහළම පෙළේ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් යුක්ත කණ්ඩායම් විසින් පූර්ණ පරීක්ෂණ පවත්වලා එළඹි නිගමනවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ මඟ පෙන්වීම් ලෝකයේ සියලුම රටවල් වලට දීලා තියෙනවා. කොවිඩ් අනතුරින් මිය යන මිනිසුන්ගේ අවසන් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී භූමදානය හෝ ආදානය කියන දෙයාකාරයෙන් එක් ආකාරයකින් ඔවුන් කිරීම ඔවුන් අනුමත කර තිබෙනවා. ලෝකේ රටවල් 190ක් පමණ ඒ මග පෙන්වීම අනුව කටයුතු කිරීම අද අපි දකිමින් සිටිනවා. මේ ක්‍රම දෙකේදීම අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් ඒ ලොව පිළිගත් විද්‍යාඥයන් විද්‍යාත්මකව කළ පරීක්ෂණ කටයුතු කිරීම වලින් පසු තමන් පැමිණ ඇති නිගමනයන්ට අනුව පැහැදිලි කරලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙක් මේ සම්බන්ධව සටහනක් තවමින් මාධ්‍යවලට ලියූ ලිපියක විලියම් ග්ලැඩ්ස්ටෝන්ගේ කර ඇති ප්‍රකාශයක් උපුටලා දක්වලා තිබුණා. මම කැමති මේ සභාව ඉදිරියේ උපුටලා දක්වන්න. රටක් හෝ ජන කොටසක් තම සමාජයේ මියගිය අයෙකු වෙත සැලකිල්ල දක්වන ආකාරය මට පෙන්වන්න. ඒ තුලින් මට මැනිය හැකි ඔවුන්ගේ වටිනාකම්, ඔවුන් මිනිසුන්ට දක්වන දයානුකම්පාව, මෙන්ම ඔවුන් සාධාරණ බවට, යුක්තියට සහ නීතියට දක්වන ගරුත්වය, ලොව පිළිගත් ඉහළ පෙළේ විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන මඟ පෙන්වීම පමණක් නොවේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අපේ රටේ විපක්ෂයේ සිටින සියලුම කොටස් ඒකමතිකව රජයට කියා සිටිනවා ලොව පිළිගත් මේ විද්‍යාත්මක නිගමනයන් පදනම් කරගත් මඟ පෙන්වීම අනුව අවසන් කටයුතු කිරීමට අවසන් අවසරය දෙන්න කියලා. අපේ රටේ ජීවතුන් අතර සිටින අපේ ජනතාවට හෝ අපේ පරිසරයට හෝ අපේ අනාගත පරම්පරාවන්ට හෝ විද්‍යාත්මකව හානිවන බව ලොව සහ රට පිළිගත් විශාරදයන් සනාථ කර ඇතනම් ඒ අපට තේරුම් ගන්නට පුළුවන්. මේට සම්බන්ධ විෂයන් ගැන අපේ රටේ සිටින ඉහළම විද්‍යාඥයන් මේ සම්බන්ධව දරන මතය සැලකිල්ලට භාජනය නොකරන්නේ ඇයිද කියන කාරණය මට නම් ගැටලුවක්. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලංකාවේ සිටින ඉහළම දැනුමක් තිබෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්මා මේ ගැන අදහස් දක්වා තිබෙනවා. එමෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් අපේ රටේ ඉහළම දැනුමක් තිබෙන විශාරදයෙක් අපේ සභාවේ ඉන්නවා, මහාචාර්ය තිස්ස විසාන මහත්මන්. ඔවුන් සිටියදී රජයේ සේවකයන් ලෙස සිටින කනිෂ්ඨ වෛද්‍යවරුන් මගින් විවිධ අදහස් සමාජගත කරන්නට ගන්නා මේ උත්සාහය අපි දකිමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පමණක් නොවේ, විදේශගතව සිටින අදාළ විෂයන් පිළිබඳ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන් මේ කරුණ ගැන පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. ඇයි මේ කරුණ ගැන රජයේ අවධානය යොමු නොකරන්නේ කියන කාරණය ඇත්තෙන්ම තේරුම් ගත නොහැක්කක්. රජය කලින් ගැසට් නිවේදනයක් නිකුත් කළා දෙයාකාරයෙන් එක් ආකාරයකට මේ කිරීමට පුළුවන් බවට, පසුව එය වෙනස් කළා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පමණක් නොවේ මානව අයිතීන් ගැන උනන්දු දක්වන ලෝක පිළිගත් සංවිධාන බොහොමයක් මෙන්ම OIC එවත් ලෝක පිළි මුස්ලිම් රටවල එකමුතුව ලංකාවේ මානව අයිතීන් පිළිබඳ කොමිසම ඇතුළු ලෝක පිළිගත් මිනිස් අයිතිවාසිකම් ගැන උනන්දු දක්වන සංවිධාන බොහොමයක් නිවේදන නිකුත් කර තිබෙනවා. ලෝක පිළිගත් විද්‍යාත්මක නිගමනයන්ට ගරු කරලා මේ සඳහා අවසර දෙන්නට කියලා. තත්වය මෙසේ තිබියදී රජයට පක්ෂපාත විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය කිසිම සමබර බවකින් තොරව ඒකපාක්ෂිකව ප්‍රහාරාත්මක ලෙස අඛණ්ඩ ප්‍රහාරයක යෙදෙමින් සිටිනවා. මේ පිළිබඳව සාධාරණව කරුණු ඉදිරිපත් කරන අයවලුන් දේශද්‍රෝහීන් අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමට මෙන්ම එක් ජන කොටසක් කෙරෙහි ප්‍රකෝපකාරී ඇවිස්සීම් කිරීම සඳහා කටයුතු කරනවා. මේ කඩගාරුදායක තත්ත්වයක් ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් රජයට විරුද්ධ කොටස්වලට මේ අයුරින් හංවඩු ගැසීමට සහ ජනතාවගේ උළුසේදීමට රජයට අවනත මාධ්‍ය කටයුතු කිරීම අප දැක්කා. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට අපොහොසත්වන පසුබිමක බලයට පත් වූ අවධියේදී කළ ප්‍රචාරාත්මක වැඩපිළිවෙල හා සමානව තමන් බලය රැගැන්ම සඳහා මේ අයුරින් කටයුතු කිරීමක් අපි දකිනවා. බෞද්ධ ප්‍රතිපත්තිවල පිහිටා රාජ්‍ය පාලනය කළ ශ්‍රේෂ්ඨ පාලකයන් අපි ලෝක ඉතිහාසයේ අපේ රටේ ඉතිහාසයේ දැකලා තියෙනවා. අසල අපට ඇහිලා තියෙනවා. සැමට මෛත්‍රිය කරුණාව පදනම් කරගෙන එලෙස රටවල් පාලනය කළ ශ්‍රේෂ්ඨ ධර්මාශෝක රජු වැනි ආදර්ශමත් බෞද්ධ පාලකයන්ගෙන් ආදර්ශගෙන සාධාරණව කටයුතු කරන පාලනයක් ලෙස ඉතිහාසයට එක්විය හැකි අයුරින් කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් වගකීතු යුදුවේගෙන් ඉල්ලා සිටිනවා. මුළු ලෝකයේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම පිළිගෙන කටයුතු කරද්දී ලංකාව පමණක් මේ අයුරින් හැසිරීම ගැන මුළු ලෝකයේම අපදෙස බලා සිටිනවා. අපේ මේ හැසිරීම අපේ රටේ ගෞරවනීය ප්‍රතිරූපයට හානි කරවන්නක්. අපි මානව අයිතීන් ගරු නොකරන රටක් ලෙස ලෝකයෙන් හුදකලාවන තත්වයක් මෙය. අපේ රටේ ප්‍රධාන පෙළේ මහාචාර්යවරුන් සියලු දෙනා පාහේ එක ස්ථාවරයක සිටිනවා. මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, මහාචාර්ය ෂෙරිෆ් ඩීන්, මහාචාර්ය රිස්සි ෂෙරිෆ් මට නම් පෙළක් කියවගෙන යන්න පුළුවන්. ඇතුළු මුළු ලොව පිළිගත් වෛද්‍ය විශාරදයන් එක් ස්ථාවරයක සිටියදී ඇයි අපි මෙවැනි පටු හැසිරීමකට යන්නේ? අපේ රටේ සියලු ජනකොටස් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කරන්නට එපාය කියලා රජයෙන් මම ඉල්ලා සිටින්න කැමැතියි. අපේ සමාජයේ විවිධත්වයට ගරු කරන්න කියලා මම රජයෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. ලෝක සංවිධානයේ මඟ පෙන්වීමකට ගරු කරන්න කියලා ඉල්ලා සිටින්නට මම කැමැතියි. මේ ප්‍රශ්නය දේශපාලන පැවැත්ම පමණක් කල්පනා කරලා පටු තීන්දුව තීරණ වලට යන්න එපාය කියලා ගරු ඇමතුමියගෙන් වගේම ගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්න මම මගේ වචන කීපය අවසන් කර ගන්නවා. බොහොමත්ම ස්තුතියි.
ගරු හේෂාවිතානි ගෙමැත්තුමා, ඔබට මිනිත්තු 5ක කාලයක් දෙන්න.
ඉසුදී ගරු මූලාසන අඩුඩු මන්ත්‍රීතුමියනි, අද දින ඉතාම සුවිශේෂී අමාත්‍යංශයක වැර්ශීසය විවාදයට ගන්න මේ වෙලාවේ, එවගේම වර්තමානය වන විට මේ ලෝකයේම ගෝලීය වසංගතයක් හමුවේ අවදානමකට ලක් වෙලා තියෙන වෙලාවේ අපේ රටටත් සුවිශේෂී දායකත්වයක් ශක්තියක් දෙන අමාත්‍යංශයක වැර්ශීසය ගැන තමයි අද අපි කතා කරන්නේ. මුලින්ම මම කැමැති අපේ දිස්ත්‍රික්කයේ ගරු ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමිය, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය අපේ සිසිර ජයකොඩි මැතිතුමා, ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා අපේ කවුද ජයසුමන මැතිතුමා ඇතුළු අපේ ගරු අමාත්‍යවරුන්ට අමාත්‍යතුමියට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න. මේ රටේ කොරෝනා වසංගතය ආරම්භ වෙච්ච වෙලා පළවෙනි රැල්ල එන වෙලාවේ ලබා දීපු දායකත්වය, ශක්තිය, හයිය වෙනුවෙන් අපේ රටේ පළමුවෙනු කොරෝනා රැල්ලෙන් මරණ 13ක් කින් පමණ නතර කරගන්න පුළුවන් වීම සම්බන්ධ. අපි දේශපාලනික වශයෙන් මොන විදියට බැලුවත් එදා ඒ ගත්ත ප්‍රයත්නය අතිශය සාර්ථකයි. නමුත් දෙවැනි කොරෝනා රැල්ල ඒම පිළිබඳව විපක්ෂය, ලෝකයේ විවිධ රටවල සූදානම, ඒ සියල්ල දැනගැනීමට කරුණුකාරණා තියෙද්දී මා විශ්වාස කරනවා දෙවැනි කොරෝනා රැල්ල වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම් වී ඒ වගකීම් විරහිතව කටයුතු කිරීම හමුවේ අද මං හිතනවා ඉතා දරුණු තැනකට ගිහින් තියෙනවා. මේ වෙනකොට 116ක් වාර්තා වෙලා තියෙනවා මරණ. ඒ කියන්නේ 103ක් මරණ, 103ක් මේ දෙවැනි කොරෝනා රැල්ලෙන් අපේ රටේ ජනතාව අහිමි වෙලා තියෙනවා. මං කියනවා මේ රටේ ඒ අවසන් දෙවන කොරෝනා රැල්ලේ අහිමි වෙච්ච ජීවිත 103ම වගකීම මං හිතනවා අනිවාර්යයෙන්ම රජයේ බාරගත යුතුයි. මොකද හේතුව අපි දැක පහුගිය කාලේ මේ වෙනුවෙන් පළවෙනි කොරෝනා රැල්ල වෙනුවෙන් ඔබ දාපු ඒ උත්සාහය, ඔබ ගත්ත විවිධ වූ ක්‍රියාමාර්ග සියල්ල පැත්තකට දාලා දෙවැනි කොරෝනා රැල්ල එන වෙලාවේ මේක ඔහේ ඉබාගාතය කියලා දැන් යම්කිසි ක්‍රමවේදයන් හොයනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම කියනවා. ඒ වගේම අපි දකිනවා ගරු සභාපතිතුමියනේ, දැන් මේ කොරෝනා වෙනුවෙන් එක එක රටවල්වල මේ වෙනකොට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු, විශේෂඥයන් මේ වෙනුවෙන් අවශ්‍ය ඖෂධ සොයාගැනීමට වෙහෙසෙන. අපේ රටේ දේශපාලන අධිකාරිය සමහරු, අපේ ඇමතුමියල එහෙම නෙවෙයි, මේ ගැන යම් උනන්දුවක් තියෙන පිරිස අතරේ නිකන් දේශපාලන කටකතා දුරවන්න ආණ්ඩුවේ තියාගෙන ඉන්න සමහර ඇමතිවරුත් මේක තමන්ගේ විශේෂඥ දේශපාලන මත ප්‍රකාශ කරනවා. දැන් අපි දැක්කා හොඳම උදාහරණේ කරු මන්ත්‍රීතුමනි අද උදේ අපි විමල් වීරවංශ ඇමතිතුමා. එතුමා අර කොරෝනා වසංගතය ගැන කතා කරද්දී අනුර දිසානායක ඇමතිවරයා කොහෙද අර බන්ධනාගාරයේ මහ බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව එතුමා කියනවා මේ රටේ ජනතාව මේ ලෝකයේ ජනතාවට බොරුවක් මුසාවක් සමාජගත කරන්න ලේ පිපාසාව ඇතිවන පෙත්තක් ලබා දීලා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා තමයි මේ සිදුවලා තියෙන්නේ මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවෙච්ච සිදුවීම. මම මේවා විහිළු මේවා මේ මෙතුමල්ලා ඉස්සරහත් කිව්වා. මෙතුමා ඉතින් බෙහෙත් ජන නම් මහා විශේෂඥය කියලා දන්නා. හැබැයි මේ රටේ සමාජයට මේක වැදගත් වෙන්නේ නැහැ. අපි ආනම ආණ්ඩුවෙන් තමන්ගේ රජයේ බාරේ ඉන්න රැඳවියන් කොරෝනා වසංගතය හමුවේ මොකද දැන් මේ පාර්ලිමේන්තුව ගන්න පාර්ලිමේන්තු 225 ඉන්නකොට කාට හරි කොරෝනා හැදුනොත් එහෙම මෙතන අනිත් 227 දෙනා පාර්ලිමේන්තුවේද මම හිතන්නේ කවුරුත් පලාතකවත් එන එක නැහැ. ඒ වගේ තමයි මොන වැරද්ද කරලා තිබුණත් මොන චෝදනාවට බන්ධනාගාරගත වෙලා තිබුණත් ඒ රැඳවියන්ටත් තමන්ගේ ජීවිත ගැන බයක් තියෙනවා. ඒ බය වෙනුවෙන් වෙඩි තියලා උණ්ඩකින් ඒක වහලා දාන්න රජ උත්සාහ කරනවා මම කියන එක සම්පූර්ණ වැරදි. ඒ වෙනුවෙන් විකල්ප වුණ තරම් තියෙනවා. ඒ රැඳවියන්නේ කොරෝනා වසංගතයට
අවසන් කරගන්නවා
තුමිනි මූණ දීලා තියන අය වෙනම බන්ධනාගාරවලට ගෙන යන්න හරි වැඩසටහනක් තියෙන්න ඕන. ඒක උණ්ඩකින් වහන්න උත්සාහ කරනවා නම් ආණ්ඩුව ප්‍රතිඵල නැති ක්‍රියාදාමයක නිරත වෙනවා කියන එක මතක් කරගන්න. ඒ අවසන් කරන ගමන් කියනවා මේ සියලු සිදුවීම් එක්ක ඔබතුමිනේ මතකද අපේ දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල ලැමතුමා නිදහස් වෙලා ආන දවසේ මේ ආණ්ඩුවේ ගෙනාව මහා ප්‍රචාරයක් හරක් මරණක නවත්වනවා කියලා. හැබැයි අදත් නඩුවලින් නිදහස් වෙලා එනවා. නමුත් ඒ නඩුවලින් නිදහස් වෙච්ච ගැණිව අද කතා වෙන්නේ මේ මහර බන්ධනාගාර සිද්ධිය ගැන කියන කාරණාව මතක් කරන ගමන් අපි ආණ්ඩුවට කියනවා අවසාන වශයෙන් කොරෝනා වසංගතය මේ රටේ ජනතාව පීඩාපත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තරයෙන් මේකට සහයෝගය අරගෙන විපක්ෂයේ සහයෝගයෙන් අරගෙන මේක මර්ධනය කරන්න තියෙන වෙලාවේ තමන්ගේ තියෙන උද්දච්චකම පෙන්නලා මේක වහගන්න තමන්ට තියෙන මේ ප්‍රශ්න වහගන්න දේශපාලන කතාවල් ප්ලාන් කරන ඇමතිවරුන්ට වගකීම දෙන්න එපා කියන කාරණාව මතක්
කරගන්න. ඔබ ස්තුති ගරු කවින්ද හේෂාංච අවතර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි බිහිමින් ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී තාමත් වැදගත් පෑශීර්ෂයක්කට පිළිබඳව සාකච්ඡා කරන්න මට කාලය ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අපි දැක්කා මීට ප්‍රථමයෙන් කතා කරපු සමහරක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර සිටිනවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට මේ තත්ත්වය බරපතල වෙනකොට විපක්ෂයක් හැටියට අපි ඒ පිළිබඳව සන්තෝෂ වෙනවා කියලා. බොහොමත්ම කනගාටුයි ගරු සභාපතිතුමීනි ඒ ආකාරයේ ප්‍රකාශ ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරු ප්‍රකාශ කිරීම පිළිබඳව. අපි මේ රටේ ජනතාවට ආදරය කරන මේ රටේ ජනතාවගේ හදගැස්ම හඳුනන දේශපාලන පක්ෂයක් සහ දේශපාලන ප්‍රවාහයක් තුළ කටයුතු කරන පිරිසක් හැටියට කිසිම දවසක මේ රටේ අහිංසක ජනතාව අපහසුතාවට ලක් කරන්න ඒ අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම අම්මගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා විශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය අංශ වෙත. ඉතාමත් අමාරුවෙන් තමන්ගේ පහසුකම් ගැන සිතන්නේ නැතුව මේ රටේ අහිංසක ජනතාව සුවපත් කරන්න ගන්නා වූ ක්‍රියාදාමය පිළිබඳ. එවැගේම ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරීන් ඔබ්බට ගිහිල්ලා තමන්ගේ ජීවිත පරදුවට තබලා සෞඛ්‍ය අංශ වගේම කටයුතු කළා මේ පැවතිච්ච මාස ගණනාවක් තුළ. එවැගේම අපේ ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වෙන්නේ ජනවාරි 27 වෙනිදා. එතකොට මේ කොරෝනා රෝගියා වාර්තා වුණාගෙන් පස්සේ අද වන විට මේ රටේ 20,000කට වැඩි ප්‍රමාණයක් මේ වෛරසය ඔස්සේ ශරීරගත වෙච්ච රෝගීන් ඉන්නවා. ඒ වගේම මේ රටේ මේ වෛරසය ඇතුළත් වෙනවා කියන එක අපි දැනගන්නකොට ලෝකේ මේ පිළිබඳව කතිකාවතක් ඇති වෙනකොට අපි දැක්කා සමහර සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙනත් ආකාරයේ travel to ශ්‍රී ලංකා කියලා ලංකාව ආරක්ෂිතයි කියලා ලෝකෙට ප්‍රකාශ කරපු ආකාරය. හැබැයි මේ ගත්තා වූ ඒ තීන්දු තීරණවල අගතිය අද මේ රටේ ජනතාවට භුක්ති විඳින්න වෙලා තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. ගරු සභාපතිතුමියනි, අපි දන්නවා මේ රෝගී තත්ත්වයෙන් අපිට මිදිලා ඉන්න අවශ්‍ය නම් වැදගත් වෙන කාරණයක් තමයි social distance. එහෙම නැත්නම් දුරස්ථභාවය. එතකොට දැන් රට අද විවෘත කරලා තියෙන තත්ත්වයක් තියෙනකොට විශේෂයෙන්ම පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගමන් කරන අපේ රටේ අහිංසක පාසල් යන දරුවන්, රාජ්‍ය සේවක සේවිකාවන් ඇතුළු පිරිස්වලට දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා කියන එක අපි සමාජ මාධ්‍ය ඔස්සේ දකිනවා. එතකොට අපි අහනවා රජයේ වැඩපිළිවෙල මොකද්ද? විශේෂයෙන්ම මේ ආකාරයේ අසීරුතාවයට පත් වෙලා ඉන්න අපේ රටේ ජනතාව ආරක්ෂා කරන් ගන්නා වූ වැඩපිළිවෙල මොකද්ද? ප්‍රවාහන අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශ ගන්නා වූ වැඩපිළිවෙල මොකද්ද කියන එක පිළිබඳව අපි අහන්න. ඒ වගේම මීට දින දෙකකට කලින් මම දැක්කා ප්‍රධාන පුවත්පතක ප්‍රවෘත්ති විකාශක පාසලට ළමයින්ව ගෙනල්ලා දෙමව්පිය ළමයින්ව අරගෙන යනවා.
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්.
ඒ අරගෙන යන්නේ සැනිටරි ඉක්විප්මන්ට්ස් ලික්විඩ්, එහෙම නැත්නම් දෑත් පිරිසිදු කිරීමේ අවශ්‍ය කරන දේවල් ඒ පාසලේ නැතිවීම නිසා. ඒ වගේම අපි දැක්කා මේ මහර බන්ධනාගාරේ ප්‍රශ්නේ. ගරු සභාපතිතුමියනි, මහර බන්ධනාගාරේ රැඳවියන් පැහැදිලිව ඒ නිලධාරීන්ට කිව්වේ රෝගීන්ව මහර බන්ධනාගාරයෙන් අයින් කරන්න කියලා. ඒ මහර බන්ධනාගාරයේ ඇතුළු බන්ධනාගාරයේ වල ඉන්න රැඳවියන්ටත් මරණ බය තියෙනවා. එතකොට ඒ අයව ඒ අයගේ සෞඛ්‍ය හේතුන් මත මේ රෝගීන් ඉවත් කරන්න කිව්වට ඒ නිලධාරීන් ඒ දේ කරේ නැහැ. ඒ නිසා තමයි මෙතන ගැටුමක් ඇති වුනේ. එතකොට මේ ගැටුම දැන් හොවා දක්වන්න උත්සාහ ගන්නවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට. මට තේරෙන්නේ විමල් වීරවංශ මහත්තයා අර මැක්කයි කතාව වගේ හැම දෙයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියනවා. මේක අපිට පිළිගන්න බෑ. ඒ වගේම මේ PCR පරීක්ෂණ ගත්තාම ප්‍රධාන පෙළේ දිස්ත්‍රික්කවල කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තත්, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කය ගත්තත්, ගම්පා මීගමුව මගේ ආසනේ රෝහල ගත්තත් PCR පරීක්ෂණ කිරීමට අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. මීගමු රෝහලේ දවසකට දෙපාරක් තමයි මේ සාම්පල ගෙනියන්නේ. ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් වල හිඟතාවයක් තියෙනවා කියන එක තමයි සමහර වෛද්‍යවරු අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම PCR පරීක්ෂණ ගොඩගහලා තියෙනවා කියන එකත් අපි පැහැදිලිව දන්නවා. ඒට හා සමගාමීව PCR පරීක්ෂණ කරලා දින ගණනාවකින් පස්සේ තමයි ප්‍රතිඵල එන්නේ. ඒ වෙනකොට සමහර වෙලාවට බෝවීමේ ප්‍රවණතාවය වැඩි. යමෙක් මරණයට පත් වුණොත් ඒ මුත්‍ර දේහය ඒ පවුලයට ලබා දෙන්නත්
මුතුමාගේ කාලය අවසන් කරන තුමා
ඒක ලැබෙන්නේ දින ගණනාවකට පස්සේ. ඒ විතරක් නෙමෙයි වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාරත්, ඒ වගේම කොවිඩ් ප්‍රවර්ධන ඒකකයේ භාරව වෛද්‍ය ධම්මික කුමාරත්, ඒ වෛද්‍යවරු මේ දේශීය ඔසුවක් හඳුන්වා දුන්නා කියලා ඊයේ දෙරණ ප්‍රවෘත්ති වලට ප්‍රකාශ කරා. හැබැයි මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මේ වෛද්‍ය ධම්මික කුමාරව ඒ තනතුරෙන් ඉවත් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. මම හිතන්නේ මුළු ලෝකෙම අද රෝගයෙන් ජනතාව බේරගන්න උත්සාහ ගන්නකොට මට තේරෙන්නේ නැහැ ලංකාව අඩියක් පස්සට ගන්න කියලා. ටිකේසේ වෙතත් මේ තාමත් වැඩගත් වැය ශීර්ෂයකදී අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කොරෝනා තත්ත්වය පිළිබඳව. ඒක නිසා අපි රජයට ඉල්ලා සිටිනවා මීට වඩා මුදල් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න. මොකද ගරු සෞඛ්‍ය ඇමතිතුමියට ලොකු අභියෝගයක් තියෙනවා මේ කොරෝනා තත්ත්වයෙන් රට බේරගන්න. ඒක නිසා එතුමියට අවශ්‍ය කරන මුදල් ටික ලබා දෙන්න මේ ලබා දීලා තියෙන අයවැය ඔස්සේ මම විශ්වාස කරන්නේ අවශ්‍ය කරන පහසුකම් ටික තියෙනවා කියලා වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට පරීක්ෂණ කටයුතු කරන්නත්, ඒට හා සමගාමීව මේකට අවශ්‍ය කරන ඖෂධ ලබා ගැනීම සඳහා කටයුතු කරන්නත් කියලා මම විශ්වාස කරනවා.
ස්තුතියි ගරු පවිත්‍ර දේවඤ්ඤාචි මෙතුමිය. පුතු පිළිවෙණටි 18ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතිවන්ත වෙනවා මූලස්නේ සිටින ගරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම මම අද මගේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැසීස යටතේ අද පිළිතුරු කතාව කරන මේ අවස්ථාවේදී පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගරු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමාටත්, ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාටත්. අපි මේ කටයුතු එකමුතුව මේ කටයුතු කිරීමේදී එතුමන්ලා අපට ලබා දෙන සහයෝගය මම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම
ප්ලීස් ගරු කතානායකතුමා මූලස්සෙන්ට පැමිණෙනවා.
වගේම ගරු කතානායකතුමනි, මගේ කතාව ආරම්භයේදී මම ස්තුතිවන්ත වෙන්නට ඕනි මගේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා, අතිරේක ලේකම්තුමන්ලා, විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යංශ දෙකෙහි ලේකම්තුමන්ලා, තුමිය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ලා ඇතුළු අමාත්‍යංශයේ සියලුම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශවල, ඒ පළාත් සෞඛ්‍ය අංශවල ඒ සිටින සියලුම නිලධාරී මහත්ම මහත්මයාවන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මම උද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ COVID-19 රෝගයේ මර්ධනය වගේම මෙරටේ සෞඛ්‍ය අංශ, එවගේම මෙරටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳින් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවයේ යෙදී සිටින සියලුම විශේෂඥ වෛද්‍යතුමන්ලා, එවගේම අතුරු වෛද්‍ය සේවයේ, එවගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, එවගේම අපේ මිඩ්වයිෆ් නෝනලා ඇතුළු සෞඛ්‍ය සේවයේ සිටින සියලුම සෞඛ්‍ය සේවකයන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂයෙන්ම කොවිඩ් ජනාධිපති කාර්යසාධක බලකායට නායකත්වය දෙන හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලුම පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ඒ කටයුතු වල සහයෝග දෙන සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන්නට ඕන. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, මේ අමාත්‍යංශය අප වෙත වාර දුන්නේ විශාල විශ්වාසයකින්. ඒ වගේම කොවිඩ් කාර්යසාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා නායකත්වය ලබා දෙමින් කාර්යසාධකය බලකායේ පත් කරලා දිනපතාම් පාහේ අතිගරු ජනාධිපතිතුමා COVID-19 රෝගය මේ රට තුළ මර්ධනය කරන්නට එතුමා ජාතික මට්ටමෙන් දෙන නායකත්වයත් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා. 2021 වර්ෂයේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන උපාය මාර්ගයන් ප්‍රධාන පැතිකඩ හතරක් ඔස්සේ සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පළමුව COVID-19 වසංගතය 2021 වර්ෂයේදී පාලනය කර ගැනීම, එම වසංගතයෙන් සම්පූර්ණයෙන්ම අපගේ මාතෘ භූමිය මුදා ගැනීමට අවශ්‍ය කරන උපාය මාර්ගය ඉදිරියට ගෙන යාම අපේ පළවෙනි වගකීමක් විදියට අපි විශ්වාස කරනවා. දෙවනුව දැන්ට රටේ පවත්නා වූ සෞඛ්‍ය ශේත්‍රයේ යටිතල සහ මානව සම්පත් ප්‍රවර්ධනය කිරීම. තුන්වෙනුව රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ රෝග නිරෝධායනය මෙන්ම ඔවුන්ගේ බෝනවන රෝග සඳහා කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. හතරවන උපාය මාර්ගයේ ලෙස ජාතික ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීම අපට දක්වන්නට පුළුවන්. COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් අද මෙරට තුල පුළුල් යාන්ත්‍රණයක් සහ ක්‍රමවේදයක් සකස් වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපි ඇති කරගත් තාක්ෂණික එකඟතාවයන්ට ද අනුකූල වන අයුරින් මේ වන විට ප්‍රධාන පැතිකඩ 10ක් ඔස්සේ COVID-19 වසංගතය පාලනය කිරීම අද අප සිදු කරමින් පවතිනවා. මේ පිළිබඳව මේට පෙර අවස්ථා ගණනාවක මෙම ගරු සභාව මා විසින් දැනුවත් කරනු ලැබුවා. එය COVID වසංගතය පාලනය කිරීමේ අපගේ උපාය මාර්ගික සැලැස්මේ ප්‍රධාන කුළුණු 10ක් ලෙස හඳුන්වන්න පුළුවන්.
Order please. පාර්ලිමේන්තු යල්ගැස්. විසර්ජන පැනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභාවස්ථාවේ අද දින වැඩකටයුතු අවසන් වන තෙක් කාලය ලබා ගැනීම සඳහා සභාවේ අවසරය ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තේ. සභාව එකඟද?
ආයි.
නැවත කාරක සභාව.
පළමුව ජාතික මට්ටමේ සම්බන්ධීකරණය සැලසුම්කරණය සහ පසු විපරමත්. දෙවනුව අවදානම් පිළිබඳව ජනසමාජය වෙත සන්නිවේදනය කිරීම සහ ජනසමාජය කොවිඩ් පාලන ක්‍රියාවලියට සක්‍රියව දායක කර ගැනීමත්. තෙවනුව සුපරීක්ෂණය සහ හදිසි ප්‍රතිචාර සහ රෝගීන් හඳුනා ගැනීමත් දැක්විය හැකි. හතරවෙනුව ජාත්‍යන්තර ගුවන්තොටවල් මෙන්ම රටට ඇතුළුවන මාර්ග සරටේ අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතීන් වල පාලනයද, පස්වනුව ජාතික රසායනාගාර පද්ධතිය ශක්තිමත් කිරීමද, හයවෙනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ වැළැක්වීමද දැක්විය හැකි. හත්වනුව රෝගීන් මනා ලෙස කර්මනාකරණය කිරීමත්, අටවනුව සමස්ත සෞඛ්‍ය සේවය සඳහාම අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබා දීම සහ එයට අමතරව නමවන කරුණ ලෙස අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කොවිඩ් පාලන වැඩසටහනට සමගාමීව බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමත් අප සිදු කරනු ලැබෙනවා. මේ සියල්ලටම අමතරව දසවන ක්‍රියාකාරකම ලෙස කොවිඩ් පාලන ක්‍රියාවලිය සිදුවන අතරතුරේ රටේ ආර්ථිකය සහ ජනතාවගේ සුබසාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අප සිදු කරනු ලබනවා. ඒ අනුව ආදායම් මහිම් වන ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබා දීම මෙන්ම නිරෝධායන වෙන පිරිස සඳහා නිවසටම වියලි සලාක ලබා දීම සහ විවිධ ස්තරවල ආර්ථිකමය අපහසුතාවන්ට පත් වූ ව්‍යාපාරයන්ට විවිධ මුල්‍යමය පහසුකම් ලබා දීම වැනි කටයුතු සිදු කරනු ලබනවා. එවැගේම මේට පෙර මෙම ගරු සභාවේදී මා පැහැදිලි කළා විවිධ අවස්ථාවලදී මෙම කාරණා 10 සම්බන්ධයෙන් අපි ක්‍රියා කරපු ආකාරය. එලෙසම සෞඛ්‍ය ශේත්‍රයේ යටිතල පහසුකම් වැඩි කරපු ආකාරය, PCR යන්ත්‍ර, වෙන්ටිලේටර්ස්, ICU ඇඳන්, රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ආදී විවිධ පහසුකම් සංඛ්‍යාත්මකව වැඩි කළ ආකාරයත් මේට පෙර මා මේ ගරු සභාවට පැහැදිලි කර තිබෙනවා. එනිසා ගරු කථානායකතුමනි, නැවත ඒවා පිළිබඳව පැවසීමට මා අදහස් කරන්නේ නැහැ. අපේ රටේ සිටින සෞඛ්‍ය විශේෂඥයින්, වසංගත රෝග විශේෂඥයින් සහ ඔවුන්ට සහයෝගය දක්වන්නා වූ මෙරට ආරක්ෂක සේවය, පොලිස් සේවය ආදී මෙම කොවිඩ් පාලන ක්‍රියාවලියට ඍජුව දායකත්වය ලබා දෙන සියලු අංශවල අය සාමාන්‍ය ජන ජීවිතය බිඳ වැටීමකින් තොරව COVID-19 වසංගතය පාලනය කර ගැනීමේ මනා දැනුමක් සහ අවබෝධයක් මේ වනට ලබාගෙන තිබෙනවා. ඒ සඳහා අපට පැහැදිලි සැලැස්මක් යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම සැලැස්ම සහ යාන්ත්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට පවා ලක් වූ බව මං සඳහන් කරන්නට ඕනි. එලෙසම එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතරතුර COVID-19 පාලනය කිරීමේ මීළඟ පියවර බවට පත්වන්නේ ඒ සඳහා වන එන්වත් අපද ලබාගෙන ඉහළ ප්‍රමිතියකින් යුතු වෙන්නත් කිරීමේ වැඩසටහනක් සිදු කිරීමයි. එවගේම COVID-19 වසංගතය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනයේදී ජාත්‍යන්තර ඖෂධ සමාගම් අතර කිසියම් වූ තරගකාරීත්වයක් නිර්මාණය වී තිබෙන බවක් අපට නිරීක්ෂණය වෙනවා. මා කියන්නේ නැහැ ඒක වරදක් කියලා. එහෙත් අද අප රටේ ජනතාවට කොවිඩ් පාලනය සඳහා එන්නත් ලබා දීමේදී ප්‍රධාන ප්‍රතිකර තුනක් පිළිබඳව අපට සැලකිලිමත් වන්නට සිදුවනවා. ඉන් පළමුවැන්න රටේ ජනතාව සහ රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවාව විසින් ලබා දෙන්නා වූ එන්නත් පිළිබඳව තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම. දෙවැනුව කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අතුරු ආබාධ අඩු එන්නත් සඳහා අප යොමු වීම. තෙවනුව පහසුවෙන් ජාතික ආර්ථිකයකට දරාගත හැකි එන්නත් වැඩසටහනක් සඳහා යොමු වීම. 2021 වර්ෂයේදී COVID-19 පාලන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධානම අභියෝගය මෙය බවයි මගේ විශ්වාසය. එම අභියෝගය ජයගෙන වඩාත් ආරක්ෂාකාරී එන්නත් වැඩසටහනක් යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ විශේෂඥයන්ගෙන් යුතු ජාතික සම්බන්ධීකරණ කමිටුවක් මාපත් කර තිබෙනවා. එන්නත් අත්හදා බැලීම සඳහා සිදුකරන ලද සාකච්ඡා ආරම්භයේ සිට අප රට ඒ පිළිබඳව සුපරීක්ෂාකාරීව පසු වූ බැවින් මුල් අවධියේදීම විශාලතම එන්නත් සැපයුම් යාන්ත්‍රණයක් වන කොවැක්ස් මගින් පවත්වාගෙන යනු ලබන එන්නත් වැඩසටහනට අපි ඇතුළත් වුණා. කොවැක්ස් යාන්ත්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව එනම් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය සන්ධාන ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයේ පවතින යාන්ත්‍රණයක්. ඒ අනුව එන්නත් නිකුත් කළ වහාම එය ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු අතර පළමු වෙන වටයේදීම ජනගහනයෙන් 120%කට එනම් මිලියන 4.2ක ජනතාවකට මෙමගින් ඉන්නත ලැබීමට නියමිතයි. එහිදී අවධාරණය වන කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ තවමත් එම එන්නත් අත්හදා බැලීම් තුන්වන සායනික අධියරේ ඇති බව හා සමහර සමාගම් යම් යම් සංකූලතා මතුවීම හේතුවෙන් තාවකාලිකව ඒ පරීක්ෂණ අත්හිටුවා ඇති බවයි. එවැගේම තවමත් ඒ නිපදවීම සඳහා අවසරය ලැබෙන්නේ කවදාද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි. එය නිකුත් කළ පසු සිදු කළ යුතු දෑ පිළිබඳව අප අමාත්‍යංශය පෙර සූදානමින් පසු වෙනවා. COVID-19 එන සඳහා අපි ජාතික සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා. එම කොමිටුව යටතේ තාක්ෂණික අනු කොමිටු තුනක් පිහිටුවා තිබෙනවා. එක එන්නත් සඳහා ඉලක්ක කණ්ඩායම් හඳුනා ගැනීම සහ ප්‍රමුඛත්වය ලබා දීම. 2 සීතදාමය නඩත්තු කිරීම සහ සැපයුම් කටයුතු. 3 පිරිවැය සහ ක්‍රියාත්මක කිරීම. ඒ අනුව තවමත් නිශ්චිත දිනයක් නොමැති එන්නත්කරණය සඳහා අප අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව දැනට පවතින ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් ඉතා හොඳින් සිදුකළ රටක් වශයෙන් රට තුළ ඉතා හොඳ ජාලයක් නෙට්වර්ක් ඇති වී ඇති බැවින් එන්නතද අනුමත වූ පසුව සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව COVID-19 ඇතුළු වසංගත රෝග නිවාරණයේදී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන් රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම මෙම අයවැය මගින් යෝජනා කිරීම අතිශය ප්‍රශංසනීයයි. විශේෂයෙන් එවැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් මෙරට ස්ථාපනය නොවී තිබීම අපට කොවිඩ් පාලන ක්‍රියාවලයේදී ඇතු වූ ගැටලුවක් බව අප පසුගිය කාලයේදී නිරීක්ෂණය කළා. එය ඉදිරියේදී ඕනෑම රජයකට ඕනෑම වසංගතයක් සඳහා මුහුණ දීමට ශක්තිමත් පසුබිමක් ඇති කරනු ලබනවා. COVID-19 ගෝලීය වසංගතයේ මැදයේ වුවද මහජන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාදාමයන් දිගටම දියත් කිරීමට හැකිවීමද විශේෂත්වයක්. මවගෙන් දරුවාට සිදුවන HIV සම්ප්‍රේෂණය දේශීය වශයෙන් තුරන් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම අප මහජන සෞඛ්‍ය කෙරෙහි ඇති ප්‍රමුඛතාවය විදහා දක්වන්නක්. තවද සරම්ප සහ රුබෙල්ලා යන රෝග දෙකම තුරන් කිරීමේ ඉලක්කය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2023 වසරේදී අත්පත් කර ගැනීමට අපට ලබා දී තිබු අතර එය 2020 ජූලි මාසදී සපුරා ගැනීමට අපට හැකි වුණා. එම රෝග තුරන් කිරීමේ සහතිකය අප වෙත ලබා ගැනීමට හැකිවුවේ අපගේ මහජන සෞඛ්‍ය ආවේක්ෂණ ශක්තිය ඉතා ශක්තිමත් බැවින්. එසේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණයන් විසින් නිවෙස්වලටම ගොස් ළමුන්ට විටමින් වර්ග සහ ත්‍රිපොස බෙදා දීම අඛණ්ඩව සිදු කළ බවත් නිහතමානීව කියන්නට අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකිවලට අනුව 2021 වර්ෂය කියන්නේ COVID-19 වසංගතය ලෝකයේ පුරා බොහෝ දුරට පාලනය කරනු ලබන වර්ෂයක්. ඒ අනුව COVID-19 වසංගතය පාලනය වීමත් සමගම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනැගීම සඳහා වන අනිකුත් වැඩසටහන් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන් කොළඹ ජාතික රෝහල ජාත්‍යන්තර රෝහලක් බවට අප උසස් කිරීමට අවශ්‍ය මුදල් මෙම අයවැයෙන් වෙන් කර තිබෙනවා. එවගේම සෑම දිස්ත්‍රික්කයකම එක රෝහලක් ජාතික මට්ටමට දියුණු කිරීමට අවශ්‍ය මුදල් මෙම අයවැය තුළ වෙන් කර තිබෙනවා. එවගේම දිස්ත්‍රික් මට්ටමේ ඇති අනෙකුත් රෝහල්, දිවයින පුරා ඇති අනෙකුත් රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 33,000ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබීම පිළිබඳව මා සන්තෝෂ වෙනවා. මීට අමතරව විදේශ රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවල ආධාර යටතේ විශේෂ සංවර්ධන වැඩසටහන් ගණනාවක්ද ක්‍රියාත්මක වෙනවා. එවැගේම විශේෂයෙන්ම curing communicable and uncommunicable diseases, building health services aimed at minimum infant and maternal mortality rate කියන වැෂීෂ යටතේ මිලියන 4,560ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන්ම pediatric care complex in Karapitiya, Ampara and Jaffna hospitals, highly specialized centers for handling complicated pregnancies, Colombo, Kandy and Anuradhapura, maternal and children hospitals, Kalutara, Matara, Colombo, the Soysa Rohala, reproductive treatment unit at Castle Street Hospital, heart center for children at Lady Ridgeway Hospital, establishment of 10 cancer treatment centers to provide access to cancer patients in all regions. තෙලිප්පලයි, කරාපිටිය, බැටික්ලෝ, රත්නපුර, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, කැන්ඩි, මහරගම. Island wide facility expansion for stroke patients. කැන්ඩි, අනුරාධපුර, කරාපිටිය, ජැෆ්න, රත්නපුර, කුරුණෑගල, බදුල්ල, අම්පාර, මාතර, පොළොන්නරුව and අංගොඩ hospital. Establishing kidney dialysis centers in 12 high risk districts. අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, අම්පාර, කුරුණෑගල, රත්නපුර, මාතලේ, මොනරාගල, මුලතිව්, ට්‍රින්කොමලි, වවුනියා, හම්බතොට and පුට්ලම්. Accidents and emergency units, අනුරාධපුර, කැන්ඩි, බදුල්ල, කේගෝල්, චිලව්, ට්‍රින්කොමලි, අම්පාර, මාතර, ගම්පොළ, මුල්ලේරියාව හොස්පිටල්, emergency treatment units at ට්‍රින්කොමලි, චිලව්, කේගෝල්, මුල්ලේරියාව, ගම්පොළ, ජැෆ්නෑන්, පොළොන්නරුව හොස්පිටල්ස්. එවැනි තවත් රෝහල් ගණනාවක් සහ අංශ ගණනාවක් දියුණු කරන්නට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. තෙවනුව දිවයින පුරා විහිදී ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන, මාතෘ හා ළමා සායන, ඩිස්පෙන්සරි, වැඩිහිටි සේවා මධ්‍යස්ථාන ප්‍රවර්ධනය සහ පුළුල් කිරීමට ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අයවැය කතාවෙන් මෙම අයවැය වෙන් කළ ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදනයක් අයවැයෙන් වෙන් කර යෝජනා කර තිබෙනවා. ඒදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා රෝගවලට ප්‍රතිකාර කිරීම වගේම රෝග වැළැක්වීම, රෝග ඇතිවීම වැළැක්වීම හෙවත් නිවාරණය සඳහා වූ වැඩසටහන් වලට පුළුල්ල බිම් මට්ටමින් සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සිදු කිරීමට. ඒදී රසායනාගාර සේවා වෙත ළඟා වීමට නොහැකි සාමාන්‍ය ජනතාව සඳහා ගම් මට්ටමින් පුළුල් රසායනාගාර සේවයක් ස්ථාපනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. හතරවන කරුණ ලෙස මා මෙහිදී සඳහන් කළ පරිදි ජාතික ඖෂධ නිෂ්පාදනයේ පුළුල් කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි බරක් තබා තිබීම මුළු මහත් ජාතියම ලැබූ ජයග්‍රහණයක්. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයට පමණක් ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියන 550ක් වාර්ෂිකව වැය වෙනවා. ගරු කථානායකතුමනි, බොහෝ ඖෂධ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය කළ හැකි සියලු දෑ රට තුළ නිෂ්පාදනය කර විදේශ විනිමය සුරකීම අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක්. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් ලඟු වෙන්නේ නැහැ. ඒ අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ධාරිතාවය මේ වන විටත් අප වැඩි කර ඇති අතර ඒ තවදුරටත් කාර්යක්ෂම වැඩි කිරීම සඳහා මේ සඳහා අවශ්‍ය කරන මුල්‍ය ශක්තිය භාණ්ඩාගාර අපකර මත 2021 වර්ෂයේදී අප ලබා දීමට කටයුතු කරනවා. දේශීය සහ විදේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා නව ආයෝජන කලාපයක් 2021 වර්ෂයේදී අපි බිහි කරනවා. ඒ ආකාරයෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම නව බලාපොරොත්තුවක් සහිතව ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. COVID-19 වසංගතයේ ජය ගන්නා සේම නව දර්ශනයකින් යුතුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනැගීම අපගේ අරමුණයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය මා අපේක්ෂා කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 111 කාරක සභාව එකඟද? ශීර්ෂංක 216 කාරක සභාව එකඟද? ඖෂධ නිෂ්පාදනය හා සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 423 සභාව එකඟද? දේශීය වෙදකම් ප්‍රවර්ධනයේ ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 416 කාරක සභාව එකඟද? ශීර්ෂංක 220 කාරක සභාව එකඟද? පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂංක 111 216 220 416 සහ 423 සංශෝධන රහිතව කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ අංක 2
සභාවේ
කංගද?